පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා.
රටේ අපනයන තරඟකාරීත්වය වැඩි කිරීමේ අපේක්ෂාවෙන් 2029 වන විට සෙස්බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණද එම තීරණය දේශීය කර්මාන්ත රැකියා රජයේ බදු ආදායම සහ වෙළඳ සමතුලිත භාවයට ඇති කළ හැකි බලපෑම පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරනවා. විශේෂයෙන්ම 2026-2029 අතර ලබා දී ඇති කාල සීමාවේ දේශීය කර්මාන්තවල තරඟකාරී මට්ටමකට ගෙනීම සඳහා ප්‍රමාණවත්ද යන්න සහ අවසානයේ ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයකින් ආනයන ආර්ථිකයකට තල්ලු වීමේ අවදානමක් පවතින්නේද යන්න පිළිබඳව රටට පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. එම නිසා විශේෂයෙන්ම දේශීය කර්මාන්තකරුවා සුරක්ෂා කිරීම උදෙසත් ඒ වගේම අපනයන ශේෂ්ත්‍රයේ ප්‍රවර්ධනය කිරීම උදෙසත් ඒ වගේම පාරිභෝගික අයිතිය සුරක්ෂිත කිරීම උදෙසත් මේ වැදගත් ජාතික ප්‍රශ්නය අසන්නට මම යොමු වෙනවා. 2029 වන විට සෙස් බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පෙර දේශීය කර්මාන්ත චීනය සහ ඉන්දියාව වැනි රටවල් සමග තරඟ කළ හැකි මට්ටමකට ගෙනීම සඳහා 2026-2029 කාලය ප්‍රමාණවත් බවට මුදල් අමාත්‍යංශයේ සිදු කළ ආර්ථික අගෙයීම කුමක්ද? සෙස්බද්ද ඉවත් කිරීම හේතුවෙන් රජයට අහිමි විය හැකි බදු ආදායම පිරවීම සඳහා මුදල් අමාත්‍යංශය සතුව ඇති නිශ්චිත ආදායම් සැලැස්ම කුමක්ද? නැතහොත් බදුබර නැවත ජනතාවට පටවන්නට කටයුතු කරන්නේද? සිමෙන්ති, ටයර්, ටයිල් එවැගේම ඇඟලුම් ඇතුළු තවත් කර්මාන්ත සඳහා 2029 දක්වා ලබා දී ඇති ආරක්ෂණ කාලය තුළ ඒවා නවීකරණය කිරීමට සහ තරඟකාරී තත්ත්වයකට පත් කිරීමට එසේ කිරීම සඳහා රජය ලබා දෙන මූල්‍ය සහන මොනවාද? ගෘහස්ථ ඇඟලුම්, ගෘහ භාණ්ඩ, පාවහන්, කෘෂි නිෂ්පාදන සහ වෙනත් නිෂ්පාදන එවයි දේශීය කර්මාන්ත අඩුමිල ආනයන හමුවේ බිඳවැටීම තුළින් රැකියා අහිමිවීම් වළක්වා ගැනීමට මුදල් අමාත්‍යංශය ගන්නා ක්‍රියාමාර්ග කවරේද? පසුගිය දශකයේ අපනයන වර්ධනය සීමිතව පැවති පසුබිමක සෙස් ඉවත් කිරීම පමණක් අපනයන ඉහළ යාමට හේතුවක් වන බවට රජය සතුව ඇති ආර්ථික සාක්ෂි කවරේද? මොකද ඇත්ත වශයෙන්ම අපනයන ප්‍රවර්ධනය කරන්නට ඕන ඒ ප්‍රතිපත්තිය අපි පිළිගන්නවා. නමුත් ඒ වගේම දේශීය කර්මාන්ත සුරක්ෂා කිරීමත් අපි ක්‍රියාත්මක කරන්නට ඕනේ. ඒ නිසා මේ සෙස් එක ඉවත් කිරීම තුළ කොහොමද කියන්නේ මේ අපනයන ප්‍රවර්ධනයක් ඒ තුලින් සිදු වෙනවද කියන කාරණාව. ඒ වගේම සෙස් එක පැල්ලක ඉවත් කිරීම නිමි භාණ්ඩ ආනයනය වැඩි වී වෙළඳ හිඟය තවත් වර්ධනය වීමේ අවදානම පිළිබඳව රජය සිදු කළ බලපෑම් අගයීම කුමක්ද? ඒ කියන්නේ මේ තීන්දු තීරණ ගැනීමට පෙර මොකද රජය දැනටමත් IMF එකට පොරොන්දුක් දීලා තියෙනවා සෙස් එකයි පැල් එකයි 2026-2029 කාලය තුල සම්පූර්ණයෙන්ම ඉවත් කරනවායි කියලා. ඒ පිළිබඳව මොකක්ද කරපු economic impact assessment එක, ආර්ථික බලපෑම් සමීක්ෂණය. ඒ වගේම දශක ගණනාවක් සෙස් ආරක්ෂාව යටතේ තිබූ කර්මාන්ත නවීකරණය කිරීමට රජයන් අසමත් වූ පසු අද ඒවා විදේශීය දැවැන්ත කර්මාන්ත සමග ඍජුව තරඟ කිරීමට බල කිරීම ප්‍රතිසංස්කරණයක්ද නැතහොත් දේශීය කර්මාන්තවල අවසානයද? විශේෂයෙන්ම ගරු කථානායකතුමනි මේ වැදගත් ප්‍රශ්නය අපි ඉදිරිපත් කරනවා. අපි දේශීය කර්මාන්ත ශක්තිමත් කරන්නට ඕන, අපනයනය ප්‍රවර්ධනය කරන්නටත් ඕන, ඒ වගේම පාරිභෝගිකය ආරක්ෂා කරන්නටත් ඕන. මේ හැම දෙයක්ම මේ ඉලක්ක සම්පූර්ණ කරගන්න විධිමත් සාර්ව ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. ඒ පිළිබඳව මේ අහපු ප්‍රශ්න වලට අපි මතු කරපු ප්‍රශ්න වලට රජයෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා.
කරු මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා මම කල්ලිලා සිටිනවා.
ගරු විපක්ෂ නායකතුමා, ඔබ ඔබතුමාගේ පොයින්ට් එක.
ගරු කථානායකතුමනි, කල්ලිල්ලීම එතුමාගේ අයිතියක්. නමුත් මේ සෙස් එක පැල් එක ගැන දැනටමත් බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. දැන් එතුමා කල්ලිල්ලනකොට ආයේ සති කිහිපයක්කින් පසුව, සති දෙකකින් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය තුළ තමයි මේකට උත්තරේ ලැබෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම අපි අද දවසේ IMF එකටත් කියන්නේ මේ දෙන්න තියෙන ඩොලර් මිලියන 700 මේ රටට ලබා දෙන්න කියලා කොන්දේසි විරහිතව. හැබැයි මේ සෙස් එක පැල් එක ඉවත් කිරීම තුළ අසහනයට පත් වෙන කර්මාන්තකරුවන්ට
ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. පිටුල ලබා දෙන
උත්තරයක් අවශ්‍යයි.
ගරු ශානක්‍යන් රාජපුත්‍රයන් රස්මානිකම් මහතා.
බොමිසෝති කථානායකතුමනි, ස්ථාවර නියෝග 27-2 යටතේ ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගෙන් ඇසීමට නියමිත ප්‍රශ්නය මම ඉදිරිපත් කරනවා. 2026 ජනවාරි පළවෙනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව දළ වශයෙන් 6%කින් අව ප්‍රමාණය වී ඇති අතර 2026 මැයි 18 වන විට රුපියල් 327.76 දක්වා පහත වැටි ඇත. ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන දවසේ ඇවරේජ් එක 324 තිබ්බේ, දැන් අද වෙනකොට 354ද 356ද 360ද කියලා දන්නේ නැහැ. ඇත්ත ඇවරේජ් එක මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු දවසේ රේට් එක මම මේ කිව්වේ. මෙම මෙය 2022 අර්බුදයෙන් පසුව වාර්තා වූ දුර්වලම මට්ටමකි. ඔබතුමාත් දකින්න ඇති බ්ලූම්බර්ග් වාර්තාවේ තියෙනවා ආසියාවේ මං හිතන්නේ දුර්වලම කරන්සික බවට ශ්‍රී ලංකා රුපියල තියෙන බව කියලා තියෙනවා. ඉතින් මෑත කාලීන නිරන්තර විචල්්‍යතා දර්ශකයන්ට රෝලිං වින්ඩෝ වොලටිලිටි මෙෂර්ස් අනුව රුපියල දකුණු ආසියාවේ වඩාත්ම උච්වාචනය වන, එනම් ස්ථාවර නොවන මුදල් ඒකකවලින් එකක් බවට පත් වී තිබේ. මෙම අවප්‍රමාණය වීම පොදුවේ ජීවන වියදමෙහි ශීඝ්‍ර ඉහළයාමක් සමග සමපාත වේ. මේ වන විට අප්‍රේල් මාසයට අදාළ මූලික උද්ධමනය හෙඩ්ලයින් ඉන්ෆ්ලේෂන් 5.4% වන අතර ඇමරිකා ඉරාන ගැටුම මැද්දේ ඉන්ධන මිල දළ වශයෙන් 35%කින් ඉහළ ගොස් ඇති අතර ගෘහස්ත විදුලි ගාස්තු 18%කින් ඉහළ ගොස් ඇත. ඒ කියන්නේ මේ පොඩි කාලය තුළ ඊට වඩා විදුලි ගාස්තු ගරු කථානායකතුමනි ඉහළ ගිහින් තියෙනවා. මිල දරිද්‍රතා මට්ටම 2009 වසරෙන් පසු ඉහළම අගයක් ගෙන ඇති පසුබිමක ගරු අමාත්‍යවරයාගෙන් පහත සඳහන් පැහැදිලි කිරීම මම අපේක්ෂා කරමි. ආනයනික පළවෙනි ප්‍රශ්නේ, ගරු අමාත්‍යතුමනි, ආනයනික උද්ධමනය රුපියල අවප්‍රමාණය වීම සහ ඉහළ යන ඉන්ධන මිල හේතුවෙන් ඇතිවන ඒකාබද්ධ බලපෑමෙන් අඩු සහ මධ්‍යම ආදායම්ලාභී ලාභීන් සඳහා ඉදිරි මාස 6 තුළ ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා රජය ගන්නා නිශ්චිත පියවර මොනවාද? දෙවෙනි එක, අස්වැසුම වැඩසටහන පුළුල් කිරීම, අත්‍යවශ්‍ය සේවකයන් සඳහා ප්‍රවාහන සහනාධාර ලබා දීම හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මත తాවකාලික වැඩබදු සහන ලබා දීම වැනි අමතර ඉලක්කගත සහන අනුව සහන හඳුන්වා දෙනු ලබන්නේද? එසේනම් මේ සඳහා ඇස්තමේන්තුගත මූල්‍ය පිරිවැය කොපමණද? රුපියලේ උච්චාවචනය පාලනය කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද? ඍදු විදේශ ආයතන FDI රජයට අදාළව ප්‍රධානකම සැලකිල්ලක් දැක්විය යුතුවන කරුණක් වන බැවින් පවතින විනිමය අනුපාතික උච්චාවචනයන් මැදියේ වුවද 2026 වර්ෂයේදී අපේක්ෂිත ආයෝජන ළඟා කර ගැනීමට සහ තවත් ඍජු විදේශී ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රජය ගන්නා ප්‍රායෝගික පියවර මොනවාද? පස්වන ප්‍රශ්නය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන ඉදිරි කාල සීමාව සඳහා ජීවන වියදම කෙරෙහි ඇතිවන බලපෑම් පිළිබඳ 탁සීරු වාර්තාවක් ගරු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේද? ගරු කථානායකතුමනි, මම මේ ඉංග්‍රීසියෙන් ගේපේක සිංහලට පරිවර්තනය කළ දෙන නිසා සමහර වචන කියන එකේ මට පොඩි අපහසුතාවයක් තිබ්බා. මම හිතන්නේ ඇමතුමාට ඒක පිටපතක් ලැබිලා ඇති. ගරු අමාත්‍යතුමනි, මේ ප්‍රශ්නේ ඔබතුමාට මම මේ යොමු කරන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ රුපියල ඉතාමත්ම දුර්වල තත්ත්වයක, භයානක තත්ත්වයක තියෙනක අපි සියලු දෙනාම දන්න කාරණයක්. මංහිතන්නේ මේ වෙනකොට බ්ලක් මාර්කට් එකේ පවා ඩොලර්ස් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් පිටරට විදේශ රැකියාවල ඉන්න කය පවා මේ වෙනකොට තමන් ගාව තියෙන ඩොලර එක එවන්න නැතුව තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මං කියන්නේ විශාල කම්පනිස් නේ පොඩි පොඩි ඩොලර් ප්‍රමාණය පවා එවන්න නැතුව තියෙනවා. ලංකාව තුළ ඩොලර් පොඩි ප්‍රමාණයක් හරි තියන් ඉන්න මිනිස්සුයවත් ඒක වියදම් කරන්න ඒක වෙනස් මාරු කරන්න තත්ත්වෙකින් ඊටාම අමාත්‍යතුමනි අපි භයානක තත්ත්වෙක ඉන්නේ. මේ පහුගිය කාලයේ වගේ ලංකාවට ඩොලර් එවන්න එපා, ලංකාව ඇතුළේ ඩොලර් එවන්න එපා කියන වගේ නරක අදහස් අපි අද විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු වශයෙන් කියන්නේ නැති වුණාට මේ පිළිබඳ ඔබතුමාගේ අවධානය ඉතා ඉක්මනින් යොමු කරන්නේ මම මේ ප්‍රශ්නෙන් පස්සේ. දැන් මේ ප්‍රශ්න ඉදිරිපත් කරේ මේ 18 එතනින් පස්සේ සිදුවෙච්ච සිදුවීම් සම්බන්ධයෙන් වෙනස් වීම් සිදුලා තියෙනවා. ඒක පිළිබඳවත් පොඩි ප්‍රශ්නයක් එකතු කරන්න ඔබතුමා පුළුවන් නම් විතරක් පිළිතුරු දෙන්න. දැනට ගරු අමාත්‍යතුමනි, අපි ඩීසල් සහ පෙට්‍රල් වලට අපි දරන වියදම මං හිතන්නේ අපි රුපියල් 120ක් රුපියල් 100ක් වගේ ප්‍රමාණයක් ඩීසල් වලටත් රුපියල් 20ක් වගේ සමානයක් පෙට්‍රල් වලටත් රජයේ මැදි හතර සබ්සිඩයිස් කරනවා. එතකොට LIOC, සිනෝපෙක් සහ RM පාක්, ඒ කියන්නේ 121ක් LIOC, 109ක් සිනෝපෙක්, 109ක් වගේ ප්‍රමාණයක් ෂෙල් තියෙනකොට මේ ආයතන වලට විශාල පීඩනයක් එල්ල වෙනවා. එතකොට අපේ ඇමතිතුමාලාගේ බලාපොරොත්තුව කවදා හරි දවසක මේ තෙල් මිල අඩු වෙච්ච දවසක ඒගොල්ලන්ට මේ ලාභ ටික ලබා ගන්න ඉඩ අරිමු කියලා ඒගොල්ලන්ට අද පාඩු ලබන එක තෙල් විකුණන්න කියනවද නැත්නම් රජේ මේකට ඒගොල්ලන්ට ගෙවනවද? එහෙම රජෙන් ගෙවනවා නම් මේවට මුදල් කොහෙන්ද වෙන්නේ? ඒකට කොහෙන්ද මේ බජට් එක හරහා මුදල් එන්නේ? ඉතින් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා ගරු කතානායකතුමනි, ඔබතුමාගේ
ඔනරබල් ඩෙපියුටි මිනිස්ටර්
බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි ගරු කතානායකතුමනි. අත වශයෙන්ම මේ මොහොත වෙනකොට රුපියල අප්‍රමාණ වීම හේතු කරගෙන රජයේ විදියට ගනු ලැබුණු ක්‍රියාමාර්ග සියල්ලක්ම පාදක වෙලා තියෙන්නේ තොරතුරු පාදකව. මේ මොකක්ද සිද්ධ වෙන්නේ, මේ විදේශ විනිමය අනුපාතය මේ ආකාරයට ඉහළ ගියයි කියන කාරණේ පළමු කොටම කියන්නට අවශ්‍යයි. මෙය කිසිදු ආකාරයක දේශීය ආර්ථික ප්‍රතිපත්ති හෝ ආර්ථික ක්‍රියාකාරකම් වල ඒ වගේම රාජ්‍ය මූල්‍ය අවකාශය පිළිබඳව තත්වයක් නිසා නෙවෙයි, බාහිර තත්වයක් නිසා, මේ යුදමේ තත්වයක් නිසා. ඒ නිසාම ඒ අපේ රටට විතරක් නෙවෙයි ලෝකෙ හැම රටකට වගේ බලපාලා දෙන, විශේෂයෙන්ම මේ තෙල් ඉන්ධන ආනයනය කරන රටවල් වලට අපේ කලාපේ ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මේ හැම රටකම රුපියල අවප්‍රමාණ වෙලා තියෙනවා මේ කාරණේ නිසා. ඊට අමතරවත් මේ රුපියල අවප්‍රමාණ වීමට බලපාලා තියෙනවා විශේෂයෙන්ම ඩොලරය එහි ඉපයුම් ඵලදායක, කියන්නේ yield එක වැඩිවීම නිසා. ඒ කියන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ ක්‍රියාකාරකම් වලදී ඒගොල්ලන්ගේ ඩොලරේ ප්‍රතිලාභයේ වැඩි කිරීම නිසා, ඩොලර් ආයෝජන සඳහා පෙළඹීම නිසා ඩොලරය අගේ වැඩි වෙලා තියෙනවා. ඒ සියලු කාරණාත් එක තමයි මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. මම අතු කරපු ප්‍රශ්න වලට පිළිතුරු අරගෙන එනම් එයිදි විශේෂයෙන් මේ අවප්‍රමාණ වීමට අපි ගන්නා ක්‍රියාමාර්ග මොකක්ද කියන එක දිගින් පැහැදිලි කරන්නම්. ඔබ අතු කරපු කාරණේදී පළවෙනි ප්‍රශ්නයේදී 2026 වර්ෂයේදී මේ පෙබරවාරි 28 වෙනිදා උත්සන්න වෙච්ච මේ මැදපෙරදිග අර්බුදයේ ආර්ථික අර්බුදයේ අපි රටක් විදියට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් තිබිය වෙලාවක තමයි මේ ආර්ථික කම්පණය ඇති වෙන්නේ, බාහිර කම්පණය ඇති වෙන්නේ. ඒ ප්‍රතිඵලයක් අනුව අපේ ආර්ථිකයට යම් බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. එහිදි විශේෂයෙන්ම ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලේ එක මිල 2026 වර්ෂයේ මාර්තු 2 වෙනිදා වෙනකොට පැවති $74.724 අගය මැයි මාසේ 18 වෙනි දිනට ඇමරිකානු ඩොලර් 116.73ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. 150කටත් වැඩි අගයක්. මෙහි ඍජු ප්‍රතිඵලයක් විදිහට ඉන්ධන මිල සහ ඒ ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඉන්ධන පාරිභෝජනයත් අපේ රටේ ඇතිවෙච්ච ඉන්ධන හිඟවෙයි කියන තත්ත්වේ නිසා මිනිස්සු වැඩි වැඩියෙන් මුලදීම පරිභෝජනය කරන්න ගිහිල්ලා මුල් සතියේදී දෙකේදී එය පරිභෝජනයේ දෙගුණයක් වුණා. දැන් නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඉන්ධන ආනයන වියදම 2025 වර්ෂයේ මාර්තු මාසයේදී පැවති ඇමරිකානු ඩොලර් 360.7 සිට 2026 මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් 630 දක්වා 75%කින් සීග්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. උද්ධමන තත්ත්වයේදී යුද්ධයේ බලපෑම හේතුවෙන් පිරිවැය පිළිමිවන පරිදි දේශීය බලශක්ති අංශයේ සිදු කරන ලද මිල සංශෝධනයන්, ඒ වගේම 2024 වර්ෂයේ මාර්තු මාසයේ පැවති 2.2 සිට උද්ධමනය 2026 අප්‍රේල් මාසයේදී 5.4 දක්වා වැඩි වෙලා තියෙනවා. මෙහිදීත් විශේෂයෙන්ම ආහාර නොවන උද්ධමනය 2026 වර්ෂයේ මාර්තු මාසයේදී සියයට දෙකයි දසම නමේ සිට විසි පාට සාපික මාර්තු මාසේ දෙකයි දසම නමේ සිට අප්‍රියල් වන විට අය දෙසම අට දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. බාහිර වෙළඳාමාංශය දෙදස් විසිපා වර්ෂයේදී කාර්තුව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.5% පැවති වෙළඳ හිඟය 2026 වසරේදී සමාන කාල පරිච්ඡේදය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2.3 දක්වා පුළුල් වෙලා තියෙනවා. මේ ගෝලීය ඇත්තවත් එක්කම විශේෂයෙන් මේ රට ඇතුලේ ඇතිවෙච්ච අර අපි කියනවා ස්පෙකියුලේෂන් ඒ වගේම පැනිකින් කලබල වීම නිසාම ආනයනකරුවන් හිතනවා තව තවත් ඩොලරේ මිල වැඩි වේවි, ඒ නිසා වැඩිපුර ආනයනය කරන්න ඕන කියලා. ඒකට හොඳම උදාහරණය තමයි අවසාන මාස දෙකේ එක් මාසයක ආනයන වියදම ඩොලර් බිලියන 2 ඉක්මවලා තියෙනවා. කෙසේ වෙතත් අපිට ඩොලර් උත්පාදන වෙන මාර්ගවල අපනයන ආදායමේ ඊට කලින් මාසයට සාපේක්ෂව වර්ධනයක් තිබුණත් යම් අඩුවීමක් තියෙනවා. ඒ වගේ නමුත් සංචාරක කර්මාන්තයේත් වැඩිම සාපේක්ෂ අඩුවීමක් කෙසේ වෙතත් විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව වර්ධනය වෙලා තියෙනවා. පළවෙනි මාස 4 වෙනකොට ඩොලර් බිලියන 3ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ නිසා ගෙවුම් ශේෂ තුලනයට එහි තියෙන ජංගම ගිණුමට ඇති විය හැකි බලපෑම අවම වෙලා තියෙනවා. අපි අපේක්ෂා කර මට්ටමට වඩා හොඳ මට්ටමක තියෙන බලපෑම අවම වෙලා තියෙනවා. ඒ අනුව මහා බැංකුව විසින් ඔවුන්ගේ මූල ප්‍රතිපත්ති ස්ථාවරත්වයේ මත ප්‍රතිපත්ති මණ්ඩලය විසින් නිවේදනය කරනවා මේ තීර තත්වයේදී. මේ උද්දමනේ අපි දැනට තියෙන්නේ උද්දමනේ රාමුවක් ඇතුලේ අපි ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගටින් ෆ්‍රේම්වර්ක් එකක ඉන්නේ. ඒ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ අපිට අවශෝෂණය කරගන්න පුළුවන් මට්ටමක තමයි දැනට තියෙන්නේ. කෙසේ වෙතත් විශේෂයෙන් ආනයනයේ ඩොලරේ මිල වැඩිවීම නිසා ආනයන බාණ්ඩවල මිල ඉල යාමත් විශේෂයෙන්ම ඉන්ධන නිසා රජය පොදුවේ රට ඇතුලේ ක්‍රියාත්මක කරන සහන ක්‍රියාමාර්ගවලට අමතරව විශේෂයෙන්ම අතිරේක රුපියල් බිලියන 100ක් මේ සඳහා වෙන් කරමින් විශේෂ සහන පැකේජයක් ඉදිරිපත් කළා. එයි මිලියන 57,000ක් කියන බිලියන 57ක් වෙන් වෙනවා ඉන්ධන සහනාධාරයේ ලබා දීම සඳහා. ඒ වගේම අපි අඩු ආදායම් ලබන කණ්ඩායමට අස්වැසුම විශේෂයෙන් වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ අස්වැසුමට හිමි දීමනාවන් වර්ෂයේ මේ අවුරුද්දේත් අපි වැඩි කරලා තිබුණා. ඒ කියන්නේ 2026 ආයවැයේදී ඊට අමතරව විශේෂ මැදිහත් වීමක් කරනවා මේ මොහොතේදී අන්ත දිලිඳු දුප්පත් අවදානමට ලක් වූ කියන කාණ්ඩ තුනටම පවුල් 10,00,000කට ආසන්න ප්‍රමාණයකට රුපියල් බිලියන 8.5ක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම විදුලි පාරිභෝගිකයන්ට මිල සංශෝධනය වීම නිසා අවසාන වතාවදී 10.18%කින් විදුලි මිල සංශෝධනය වුණා. කෙසේ වෙතත් ගෘහස්ත පරිභෝගිකයන් මේ සමස්ත පරිභෝගිකයන්ගෙන් 95%ක් පමණ ඉන්නේ ඒකක 180ට වැඩි අඩු අය. ඒකක 180ට අඩු අය වෙනුවෙන් මේ සහනාධාරය ලබා දෙනවා. ඒ අනුව රුපියල් බිලියන 15.3ක් මේ සඳහා වෙන් වෙනවා. ඒ වගේම අපේ කෘෂි කර්මාන්තයේ ගොවීන්ට සහන සැලසීම සඳහා වැඩසටහන් 3ක් යටතේ මේ මැදිහත් වීම සිද්ධ කරනවා. එකක් පොහොර සහනාධාරය ලබා දීම, ඒ වගේම යලකන්නේ සඳහා ස්ථාවර මිලකට යූරියා පොහොර සැපයීම, ඒ වගේම කුඩා තේ වැවිලිකරුවන් සඳහා සහන වශයෙන් බිලියන 6.35ක් මිලියන 6,350ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම දීවර කර්මාන්තයේ යෙදෙන අය වෙනුවෙන් එක් දින යාත්‍රා සහ බහුදින යාත්‍රා වෙනුවෙන් රුපියල් බිලියන 3,281කුත් මිලියන 840කුත් එකතු 4,121ක් වෙන් කරලා තියෙනවා. එනෝ සමස්තයේ මේ වැඩසටහන් ඔක්කොම එකතු කරගත්තට පස්සේ ඒ බිලියන 100ෙන් දැනටම නිශ්චිත වැඩසටහන් විදිහට බිලියන 92ක් වෙන් කරලා තියෙනවා. ඉතුරු බිලියන 8ත් අපි අවශ්‍ය විශේෂයෙන් සංචාරක කර්මාන්තේ සානිකුත් කණ්ඩායම් ඉලක්ක කරගෙන මේ කාර්යයට අපි ප්‍රවිෂ්ඨ වෙනවා. එතකොට රුපියල අව ප්‍රමාණ වීමේදී මම කලිනුත් පැහැදිලි කළා මේ අපිට පිටින් කියන සාධකයක්. ඒ නිසා මේ ස්පෙකියුලේෂන් එක ඒ සමප්‍රේක්ෂණ චේතනාව වැඩිවීමත් ඩොලරයේ ඉපයීම වැඩිවීමත් නිසා ඇතිවෙච්ච තත්වයේදී කෙටි කාලයක් ඇතුළත සීග්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. මෙවැනි තත්වයකදී අපි හැසිරෙන්නට වෙන්නේ තියෙන තොරතුරු මත. ඔබ සඳහන් කරපු ප්‍රශ්නේදි මතු කරපු කාරණේ හරියට සම්බන්ධ වෙන ආනයන කරුවන් ඒ වගේම අපනයනය කරන අය මේට මුදල් නොයන්න තියෙන ප්‍රමාණයන් ඒ වගේම ප්‍රේෂණය කරන අයගේ හිතනවා තව ඩොලර් එක වැඩි වෙයි තව ඩොලර් එක වැඩි වෙයි කියන කාරණා මේ අනවශ්‍ය අනපේක්ෂිත මේ සමපේක්ෂණ తত্ত্বය බොහෝ දුරට අදාළ වෙන්නේ ආර්ථික අර්බුදයක් රටක නිර්මාණය වෙලා තියෙන තත්වයකදී මේ සුවිශේෂී තත්වයක් මේක කෙටි කාලයකට පවතින්නේ ඒ අනුව අපි ආණ්ඩුව විදියට ගන්න ඕන ප්‍රතිපත්ති මේ තීන්දු తీරන මේ වෙනකොට එකින් එක අපි ගන්නෙත් පවතින තත්වය අත්හදා බලමින් ඒකට හේතුව කරු මන්ත්‍රීතුමනි අපි මේ ගන්න තීන්දුව විසින් කිසිම ආකාරයකට ආර්ථිකයේ අඩපණ නොවිය යුතු ආර්ථිකයේ හකුලන්නේ නැතුව ඒ වර්ධනයේ පවත්වාගෙන යන්න ඊට අමතරව මහ බැංකුව විසින් මූල්‍ය ස්ථාවරත්වයේ අත්පත් කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග වුන් ගනිමින් ඉන්නවා අපි සංචිත ගොඩනගාගෙන ඒ සංචිත වලින් සැලකිය යුතු ප්‍රමාණයක් වෙළඳපළට නිදාස් වෙලා තියෙනවා. හැබැයි අර කිසිම පදනමක් නැති තොරතුරු මත සමපේක්ෂණ චේතනාව මතම පැනික් වෙලාම කටයුතු කිරීමෙන් සමාජලාවදී සමාජට අවාසි සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා. මොකද මේ අසාමාන්‍ය ඉහළ යාමක් නම් විදේශ විනිමය අනුපාතයේ නැවත පහළට එන්නත් ඉඩ තියෙනවා. විදේශ විනිමය අනුපාතයේ ඉහළ යාම පහළ යාමේ තීරණය වෙන්නේ අසාමාන්‍ය විදිහට ඉහළ ගියොත් හෝ පහළ ගියොත් විතරයි එහෙම නැතුව සාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් හැසිරීම අපි කළමනාකරණය කරමින් ඉන්නේ. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හැසිරීමේදී අපි අමතක නොකළ යුතු ප්‍රධානම සාධකයේ තමයි ශ්‍රී ලංකාවේ රුපියල් වලට ලැබෙන පොලි අනුපාතයේ 10%ක් ඒ ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ. ඒ ඩොලරයට ලැබෙන පොලි අනුපාතයට වඩා වැඩි අගයක්. ඒ නිසා පොලි අනුපාත අතර වෙනසම 5%ක් විතර තියෙනවා. ඒයි තේරුම තමයි වර්ෂයක් ඇතුළතදී ඩොලරයට සාපේක්ෂව රුපියල ක්‍රමිකව 5%කින් 6%කින් අවප්‍රමාණ වීම ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේ සුවිශේෂී තත්ත්වයේදී මේ අවුරුද්දකට වඩා අඩු කාලයකදී 5%කින් විතර අවප්‍රමාණ වීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඒ කාරණයට මැදිහත් වෙනවා තොරතුරු පාදකව. ඊළඟට ඔබතුමා ආපු ප්‍රශ්නේ ආයෝජන සම්බන්ධයෙන් ආර්ථික ස්ථාවර කිරීමේදී මේ ආයෝජන වලදී වැඩසටහන් ගණනාවක් තියෙනවා ආයෝජන මණ්ඩලය, ඒ වගේම කොළඹ වරාය නගරය, ඒ වගේම අනිකුත් වැඩසටහන් තියෙනවා රාජ්‍ය අවුල්කාර තත්ත්වයන් යටතේ. ප්‍රධාන වශයෙන්ම ආයෝජන මණ්ඩලයේ 2025 වර්ෂයේදී ඩොලර් මිලියන 1062ක ආයෝජන කැඳවන්න සමත් වෙලා තියෙනවා. 26 වර්ෂයේ වෙනුවෙනුත් ඕන් සැලසුම් සකස් කරලා තියෙනවා බිලියන 2ක් කැඳවා ගැනීම සඳහා මේ මූලික තත්ත්වයේදී. ඊට අමතරව කොළඹ වරාය නගරයේදී ඒ සඳහා සහන ලබා දීම අර ඩිස්ක්‍රිෂන් එක අභිමතාර්ථයේ මත දෙනවා වෙනුවට අපි දැන් රූල් බේස් රීති පාදක කරලා තියෙන්නේ. එහිදී ගෙනෙන ලද ආයෝජනයේ ප්‍රමාණය ඒ වගේම ඒ කොච්චර උපාය මාර්ගික වැදගත් වෙනවද ඒ මගින් රැකියා සම්පාදනය වෙනවද කියන කාරණා මත දැනට තියෙන තත්ත්වයන් යටතේදී ප්‍රයිමරි BSIs බිස්නස් ස්ට්‍රැටජික් ඉන්වෙස්ට්මන්ට් වෙනුවෙන් සමාගම් 7ක්ට අවසරය ලැබිලා තියෙනවා. ඊට එහි ඒ අනුව අර ඕතරයිස් අවසරය ලබා දීපු සමාගම් විදියට රෙසිඩෙන්ෂල් ඩිවලොප්මන්ට් විදියට දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජන මේ වෙනකොට කමිට් කරලා තියෙනවා. ඒ වගේම මික්ස් ඩිවලොප්මන්ට් වලට තවත් ඩොලර් මිලියන 142ක් ඊට අමතරව අනෙකුත් ශේත්‍ර වෙනුවෙන් ඩොලර් මිලියන 130ක් සහ ඩොලර් මිලියන 150ක් වශයෙන් ඒ ශේත්‍රවල ආයෝජන මේ වෙනකොට කමිට් වෙලා තියෙනවා. ඊළඟට මම සඳහන් කරන්න කැමැති ඔබතුමා සඳහන් කරු මේ IMF ඒ වැඩසටහන යටතේ මිනිස්ට්‍රි පීඩනයක් ඇති වෙලා ඉදිරියට යනවාද කියන කාරණය. අපි මුල සිටම මේ IMF වැඩසටහන ඇතුලේ ඒ පර්ෆෝමන්ස් ද ක්‍රයිටීරියා අනුව වැඩ කටයුතු කරමින් සෑම ඒ දර්ශකයකින්ම අපේක්ෂා කරාට වඩා වැඩි තත්වයක් අත්පත් කරගත්තු නිසා තමයි 2025දී ආර්ථික ස්ථාවරත්වය අත්පත් කරගත්තේ. ඒතර මේ වෙනකොට අපි දන්නවා මේ මැයි මාසේ 27 වෙනිදා වෙනකොට 5 වෙනි සහ 6 වෙනි සමාලෝචනයට අදාළ වාර්ක ඩොලර් මිලියන 700 අපිට ලැබෙන් අපි හිතනවා ඒ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඒක ලැබේවි කියලා. ඒකට සාක්ෂියක් විදියට ඊයේ ශ්‍රී ලංකාවේ විධායක අපේ රට බාරව ඉන්න ඉවාන් පෙපරජියාව LinkedIn වලට ඉදිරිපත් කරපු පණිවිඩය මම කියවන්නම්. Sri Lanka's reform program continues to move forward with the IMF Executive Board set to consider combined 5th and 6th review under the extended fund facility next week, that is Wednesday, May 27. Over the past years, the authorities have made significant progress in restoring macroeconomic stability. සාර ආර්ථික ස්ථාවරත්වය අත්පත් කරගෙන කියන අපේ දර්ශකවලින් පෙන්වන ගමන්ම එතුමාගේ මේ පණිවිඩය ඉතා පැහැදිලිව කියනවා සිග්නිෆිකන්ට් ප්‍රොග්‍රෙස් එකක් පෙන්වලා තියෙනවා ස්ට්‍රෝง මැක්‍රෝ ඉකොනොමික් ස්ටැබිලිටි රීබිල්ඩින් රිසර්ව්ස් අපි සංචිත ගොඩනගා ගැනීම රිමාකබල් ප්‍රොග්‍රෙස් එකක් ඒක ඇතුලේ තියෙනවා strengthening confidence ඉතාම වැදගත් වෙන්නේ මේ විශ්වාසය. එතකොට මේ ක්ෂේත්‍රවල ඉන්න ආයෝජකයෝ සියලුම කණ්ඩායම්ගේ විශ්වාසය ගොඩනැගලා තියෙනවා. ලංකාව ඇතුළේ ඉතාම කුඩා කීප දෙනෙක්ගේ විශ්වාසය හැර. These efforts have been recognized by public මේ specific stakeholders සඳහන් කරනවා. These specific efforts have been recognized by the public investors and stakeholders have helped place the economy on a firming footing. තාමස්ථාවර තැනක තියෙනවා කියන එක. Recent global developments have brought renewed pressures. Yes, of course. ඒක අලුත් තත්වයක් ලෝකයේ ඇති වෙත් එක renewed pressure එකක්. As is the case for many economies. It is not a unique situation for Sri Lanka. In a challenging external environment, navigating these shocks is never straightforward. එතකොට මේ මෙවැනි තත්වයකදී අවිනිශ්චිත තත්වයකදී බාහිර සාධකයකදී අපි ගන්නු ලබන මූල්‍ය තීරණ විනිමය අනුපාතයේ මැදිහත් වීම straightforward සරල සමීකරණ වලින් වීජ ගණිතයෙන් එම පෙන්눔 කරන්න පුළුවන් එකක් නෙමේ කාරණේ තමයි මේ කියන්නේ. It is not straightforward. But Sri Lanka's policy framework today is considerably stronger than in the past. අපි වෙන යථාර්ථිකයක් ඕනේ නැහැ. අතීතයට වඩා ඉතාමත් ස්ට්‍රොංග් මම නැවතත් එක iterate කරනවා. Sri Lanka's policy framework today is considerably stronger than in the past. Maintaining a consistent policy the course and continuity allow the economy to adjust to evolving conditions will be key to sustaining the gains achieved so far. මෙන්න තාම කල්පනාවෙන් තොරතුරු මත තාම කාම්ව තමයි මේ වැඩ කටයුතු කරන්න ඕනේ අනවශ්‍ය කලබල බොරු තොරතුරු මත වැඩ කරන්නේ නැතුව. We look forward to continued close engagements with the Sri Lankan authorities as the reform agenda advances. Thank you very much.
Honorable member, you can get an explanation.
Thank you, Honorable Speaker. ගරු අමාත්‍යතුමනි මේකේ මම ඉදිරිපත් කරපු එක කාරණයක් මම ලිඛිතව ඉදිරිපත් කරපු නැතිනම් ඔබතුමා පිළිතුර දෙන්න නැතුව ඇති අර ෆියුවල් ප්‍රයිස් ගැන මම අහපු එකට ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් ලැබුණේ නැහැ කැමතිනම් විතරක් ඒකත් කියන්න නැත්නම්
හොන්ඩබල් මිනිස්ටර්
ගරු මන්ත්‍රීතුමනි දැන් ඇත්තටම ඒ ෆියුවල් ප්‍රයිසස් වල තීරණය වෙන්නේ අපේ මිල ගණන් වෙන්නේ ඊට කලින් මාසයේ මිල ගණන් තමයි ඉදිරියට එන්නේ ඇත්තටම ඒ නිසාම තමයි මැයි මාසයේ වෙනකොට අපිට දැන් මැයි මාසයේ මේ අවසාන වෙනකොට CPC ලංකා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට ගෙවන්න වෙන මේ ඩොලර් ප්‍රමාණයත් මිලියන 500 ඉක්මවලා තියෙනවා සාමාන්‍යයෙන් CPC එකට මිලියන 100 150 වගේ ප්‍රමාණයක තිබුණේ. එතකොට මම මේ පිළිතුරේදී කලින් සඳහන් කරා ගරු මන්ත්‍රීතුමනි තෙල් ඉන්ධන මිල 50කට වැඩි ප්‍රමාණයකින් වැඩි වුණා කියලා. එහි බලපෑම ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙය ඉදිරියේදී සමානය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද 280කට වගේ ගිය ඩොලර් ඒ කියන්නේ පිරිපහදු ඩීසල් පල්ලයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බොරතෙල් ප්‍රමාණයක් පල්ලයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ලෝක පරිමාණයේ සංඥාවන් නිකුත් කරලා තියෙනවා. ඒ සමහර සංවිධාන වල රඳවගෙන තියෙන රිසර්ව් සංචිත එළියට එනවා කියලා. ඉතින් මේක වෙළඳපළ ඇතුලේ සමහර අවස්ථාවලදී ව්‍යාපාරිකයන් වැඩි මිලට විකුණන්න උත්සාහ කරන මේ සමනය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අපි ඉදිරියේදී ඒ මිල ගණන් වල හැසිරීම අනුව අදාළ මිල වෙනස් කිරීම කරනවාද නැද්ද කියන තීන්දුව ඉදිරිපත් කරනවා. දැනට තත්වේදී එහෙම වෙනස් කිරීමකට අතිරේක වෙනස් කිරීමකට තීන්දුවක් අරගෙන නැහැ.
Honorable member, you can get the clarification.
ඒකටමනි ඔබතුමා කියපු පිළිතුර අනුව ඩොලර් එක මේ ආටිෆිෂල් ලෙස ඉහළ පහළ යෑමක් තමයි සිදු වෙන්නේ ඒක ස්ථාවර වෙයි කියලා ඔබතුමා කියන දේ මහ පොළොවේ යථාර්ථයක් වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ රටේ ඉන්න සියලු ජනතාව වෙනුවෙන් එහෙම වෙනවා නම් අපිත් සතුටුයි. මේ පිළිබඳව ගරු අමාත්‍යතුමනි කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා යෝජනා විශාල ප්‍රමාණයක් තියෙනවා ඒක ආණ්ඩු පක්ෂයෙන් ඉන්න ඇමතිවරු මන්ත්‍රීවරු කණ්ඩායමක පිළිගන්නවද නැද්ද කියන එක ආණ්ඩු පක්ෂ කැමැත්තක් හැබැයි ඊයේ අපේ විපක්ෂ නායකතුමත් සමග අපි සම්බන්ධ වෙච්ච වෙලාවේ අපි මමත් යෝජනා කරා සර්වපක්ෂ සමුලුවක් ඇඳවන්න කියලා මේ යෝජනා ඉදිරිපත් කරන්න පිළිගන්න එක නොපිළිගන්න එක ඔබතුමාලගේ කැමැත්තක් හැබැයි ඒකේ යෝජනා කෙටි කාලීන සහ දිගු කාලීන යෝජනා වශයෙන් තියෙනවා මම මේ ෆියුවල් සම්බන්ධව මම කාර්ණයේ ගරු අමාත්‍යතුමනි මතු කරේ ෆියුවල් කියන දේ ඇවිල්ලා ඩීසල් ඇත්තටම ඇවිල්ලා මිනිස්සු කන්න බොන්න පාවිච්චි කරන දේ නෙවෙයි ඩීසල් ඇවිල්ලා අවශ්‍යතාවය තමයි දෙන්නේ. ඉතින් අපි දැන් ඩීසල් වලට රුපියල් 100කට අධික සබ්සිඩි එකක් රජෙන් ගෙවනවා. ඉතින් දැන් අපිට ගරු අමාත්‍යතුමනි බැරිද මේ රජයට මේ සිදුවෙන පාඩුවත් එක්ක මන්නම් දකින්නතර මේ ෆියුවල් ඉම්පෝට් එකත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ මේ ඩොලර එක පහළ යෑම සමාවෙන් ඩොලර එක ඉහළ යෑම සහ රුපියල පහළ යෑම. ඉතින් CTB එකට නැත්තම් ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් එකට අවශ්‍ය ඩීසල් වලට වෙන ක්‍රමයකට සහනයක් දීලා දැන් ඔබතුමා දන්නවා දෙසැම්බර් මාසයේ ජනවාරි මාසයේ අතර vehicle import එක යම් ප්‍රමාණයකින් අඩු වුණා. දැන් අපි රජයට විශාල ආදායමක් එන vehicle imports නතර කරලා තියෙනවා. ඒකට එතකොට ඩොලර් එළියට යනවා කියලා ඒක නතර කරලා තියෙනවා. ඒකෙන් එන රජයට එන ආදායමත් එතකොට අඩු වෙනවා. දැන් මේකේ මේ LC open කරපු එකේ 5000ක් වැඩිපුර open කරා කියලාත් සැකයක් එනවා. ඉතින් මේ වගේ අවස්ථාවක අපි එක්කෝ අස්වැසුම කියන එකේ ඒකේ ඒකේ බේසිස් එක මම පෞද්ගලික ඒකේ සිලෙක්ෂන් ක්‍රයිටීරියක පිළිගන්නේ නැති වුණාට අඩුමතරමේ ඒ වල්නරබල් කමියුනිටීස් වලට ඩිරෙක්ට්ලි යන විදිහට දෙන්න නැතෝ දැන් අපි මේ ගෙවන ෆියුල් සබ්සිඩි එක රේන්ජ් රෝවර් එකක් පාවිච්චි කරන මිනිස්සුන්ටත් ෆියුල් සබ්සිඩි එක දෙනවා ෆැක්ටරි වල මුදල් උපයන ෆියුල් සබ්සිඩි එක දෙනවා ඩීසල් හරහා. ඉතින් මේ ෆියුල් සබ්සිඩි එක වහාම එහෙම නැත්නම් අපි දැන් ලක්ෂරි ගුඩ්ස් ඉම්පෝට් කරන එක తాවකාලිකද ව්‍යාහන නැත්නම් එක දෙකෙන් එකක් එක පැත්තක් තෝරගන්න. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි දිගු කාලීනව ඔබතුමා දන්නවා FDIs ගේන එක පිළිබඳව මම ඔබතුමත් එක්ක පෞද්ගලික දෙපාරක් කතා කරලා තියෙනවා. ලංකාවේ ඩෙවලොප්මන්ට් ෆන්ඩ් එකක් හදන්න අඩුම අවම වශයෙන් මිලියන ඩොලර් මිලියන 200ක ආයතනයක් ආරම්භයේදී දැන් මේක කතා කරලා අවුරුද්දක් එතන മന്ത്രിවරයෙක් වශයෙන් අපේ මේ යෝජනාවත් අපිට ඉදිරියට අරන් යන්න බැරි තත්වයක පිටරට ආයෝජනය ගෙනල්ලා කරගෙන යයි. මං කියන්නේ ඔබතුමාලගේ අඩුපාඩුවක් නෙවෙයි, ඒක ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි ටුවරිසම්. ටුවරිසම් ගත්තොත් එහෙම අද ඉරාන් ප්‍රශ්නෙත් එක්ක ශ්‍රී ලංකාව ඉන්දියාවේ මම දැක්ක ශශී තරුවර මහත්මයාගේ ස්ටේට්මන්ට් එක මිලියන 3කට අධික ප්‍රමාණයක් යම් කාල සීමාවක් තුළ ඉන්දියාවෙන් ටුවරිස්ට් අයියට එනවා. ලංකාවෙන් එක සොච්චමක් එන්නේ. එතකොට දැන් ඉරාන් ඉස්රේල් යුද්ධෙත් සමග ඒ ටුවරිස්ට්ලා ලංකාව ඇතුළට ගේන්න හරි ක්‍රමවේදයක්. මම කියන්නේ මේව ගැන අපි සාකච්ඡා කරමු. මේ 27 හරහා මතරක් සාකච්ඡා කරන නෙවෙයි, අපි බලාගෙන ඉන්න ඔබතුමාලත් එක්ක සහයෝගී දීලා වැඩ කරලා මේ රට නැවත වාරයක් ඉකොනොමික් ක්‍රයිසිස් එකට නොයා ඉන්න. ඉතින් ඒක නිසා කාරුණික ඉල්ලීම තමයි මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු කරගෙන වැඩ කරගෙන යන්න කියන එක තමයි මගේ ඉල්ලීම ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි. බොහොම ස්තුතියි.
කරුණීය ජමාත්තුමා.
ගරු කතානායකතුමනි, පළමුකටම අර විදේශ විනිමය මේ ඩොලරේ ඉහළ යෑම මම සඳහන් කළේ නෑ, ආටිෆිෂල් කියලා කෘත්‍රිම කියලා සඳහන් කළේ නෑ. මම කිව්වේ නිශ්චිතයි. මේ නිශ්චිත තත්වයකදී ඇති වුණේ ඒ ප්‍රශ්නේ මම අතු කළේ ස්පෙකියුලේෂන් මත ඒට ප්‍රතිචාර දක්වන්න යෑමේදී ඇතිවන ගැටලුව තමයි මේක ඇතුලේ තියෙන්නේ. ලංකාවේ තියෙන්නේ ස්ථාවර විනිමය අනුපාතයක් නෙමෙයි, විචල්‍ය විනිමය අනුපාතයක්. එය පාලනය කිරීම, පාලනය වීමට අදාළ මැදිහත් වීම මම පිළිතුරේ සඳහන් කළා වගේමත් ඉදිරියටත් අනුගමනය කරන. ඒ වගේම අර වාහන ආනයනය නතර කරයි කියන එකත් ආයේ පොඩි මම පැහැදිලි කරන්න ඕනේ. එම කිසිදු තීන්දුවක් අරගෙන නැහැ වාහන ආනයනය නතර කරන්න. මේ විනිමය අනුපාතයේ පාලනය කර ගැනීම සඳහා පුද්ගලික වාහනවලට ඇනවුම් කිරීම මාස කීපයකට පමණක් පමා කර ගැනීම. ඒ නිසා නැවතත් මම අවධාරණය කරනවා වාහන විතරක් නෙමෙයි කිසිදු ආකාරයක ආනයන සීමා කිරීමට ආර්ථිකය හැකිලීමට තීන්දුවක් ගන්න නැහැ. තොරතුරු පාදකව මේ සඳහා මැදිහත් වීම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආර විදේශීය ආයෝජන සහ ඉතුරු කතන්දර අපි වෙනම අපි සාකච්ඡා කර බලමු. අපේ ඕනකම තියෙන්නේ පුළුවන් තරම් දුරට ආර්ථිකය ප්‍රසාරණය කරන්න ආයෝජන කැඳවීම සඳහා. බොහොමත්ම ස්තුතියි.
අමාත්‍යංශ නිවේදන ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමා වෙනුවෙන් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු වෙරංග වීරරත්න මහතා 2026/05 දින ගරු රවි කරුණානායක මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අතන ලද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම.
I thank honorable member for raising this important matter. The government acknowledges that cyber security has now become a matter of national security, becoming economic stability, public trust and digital sovereignty. With the acceleration of digital public services, digital payments, identity systems, cloud infrastructure and online citizen services, Sri Lanka's exposure to cybercrime has increased. However, the government has moved from a reactive model to a coordinated national cyber resilience model through various policy developments, implementation of cybersecurity systems and guidelines, and awareness building. Answering to question number one, based on Sri Lanka's CERT annual reports and recent public communications, Sri Lanka has experienced a significant increase in reported cyber incidents in recent years. The following statistics represents cybersecurity related incidents recorded through official reported channels. In 2023, SLCERT has recorded a total of 408 cybersecurity related incidents, out of which 58 official scams, financial scams, 98 non-financial scams, 61 phishing attacks, 31 ransomware incidents, 37 website compromises, 11 server compromises, 2 malicious software related incidents, and 45 DDoS attacks. And also there's 56 other incidents. In 2024, SSR has recorded a significant increase with a total of 4,347 cybersecurity related incidents. Out of that, 2,241 financial scams, 926 non-financial scams, 79 phishing attacks, 22 ransomware incidents, 11 website compromises, 4 database compromises, 6 malware infections, 4 malicious software-related incidents, and 42 data breaches are there, and there are 800 other incidents. In 2025, SSRT has recorded a total of 12,650 social media-related and cybersecurity-related incidents. Of these, technically classified cybersecurity-related incidents are amounting to 3,284. The difference reflects the distinction between broad public complaints and technical classified cybersecurity incidents. The cybersecurity-related incidents include 1,817 financial scams, 523 non-financial scams, 5 ransomware incidents, 10 data breaches, 7 website compromises, 4 malicious software-related incidents, 2 DDoS attacks, and 9 malware infections, plus 551 of other incidents. At present, there is no legal mandatory requirement to report cybersecurity incidents to SLCERT, since the proposed cybersecurity law is still in the drafting stage. Therefore, cybersecurity incidents reported to SLCERT may not fully reflect the total number of cyber attacks, attempted breaches, ransomware incidents, phishing attacks, hacking attempts, and digital fraud incidents occurring within the country. Answering question number 2, cyber intrusions are unauthorized activities carried out by attackers to access, disrupt, damage, or steal information from computer systems or networks. Over the past 3 years, several government institutions and public digital systems have faced cyber intrusions, attempted breaches, ransomware-related incidents, website compromises, phishing, email compromises, and other cyber-related incidents. 3 of the most significant public incidents include, number 1, the August 2023 ICTA ransomware attack. The LGC was compromised encrypting the gov.lk email network. This resulted in the permanent loss of emails for approximately 5,000 government email addresses, including the Cabinet of Ministers, between May 17 and August 26, 2023, due to the lack of offline backup systems. The cyber attack on the Sri Lanka Department of Pension was reported in 2025 and is considered as one of the notable cybersecurity incidents affecting a government institution in the recent history. The 2025-2026, the Ministry of Finance ERD-related incidents presently under investigation appears to involve suspected email compromise or email impersonation or business email compromise techniques that resulted in diversion of payment instructions. Final attribution, technical root cause, and accountability should be stated subject to the findings of the official investigation, forensic review, and law enforcement processes. Answering to question number 3, presently operation safeguards include the cabinet approved information and cybersecurity policy for government organizations, SSRs, incident response advisory services, NCSOC-based national monitoring, threat intelligence, CMEDR-related capabilities, vulnerability assessment services, web security guidelines, technical web application security guidelines, and incident reporting mechanisms. SSR technical guidelines, which are outlined in the Cabinet Ministers approved the information and cybersecurity policy for government organizations, also require government websites to be regularly patched monitored, subject to annual vulnerability assessments, and supported by backup and restoration arrangements. These include regular scheduled backups, off-site storage, annual restoration testing, incident registers, evidence preservation, and depending on criticality, alternate processing facilities at geographically separate locations. In accordance with the Cabinet decision on the information and cybersecurity policy, all government organizations defined as public authorities. Public authorities under Right to Information Act No. 12 of 2016 are required to implement policy, while heads of organizations are required to allocate the necessary financial and operational resources for its implementation. As part of strengthening national cyber defense capabilities, the National Cyber Security Operations Center, NCSOC, has been established to provide centralized cyber threats monitoring, threat detection, incident response coordination, and security event analysis at the national level. The Cabinet has further directed 37 critical government institutions to be obtain services from NCSOC to improve the cyber resilience of critical government infrastructure. With the support of funding from Asian Development Bank, the number of institutions connected to NCSOC is expected to increase further. Furthermore, in January 2026, Sri Lanka CERT procured advanced cybersecurity monitoring and threat intelligence solutions to strengthen national cyber threat detection capabilities. These solutions support deep and dark web monitoring, attack surface monitoring, vulnerability identification, and cyber threat intelligence analysis covering approximately 150 government organizations. Answering question number 4, according to Sri Lanka's government digital blueprint and national digital transformation initiatives, there is a clear requirement to modernize and strengthen the country's digital infrastructure across all government institutions. The continued use of outdated legacy systems has increased exposure to cybersecurity threats such as financial frauds, theft identity, and so on. Many of these legacy systems no longer receive vendor security updates or patches, which significantly increases their vulnerability to modern cyber attacks. In line with the government digital blueprint, the government has emphasized the need to develop secure, scalable, and interoperable digital infrastructure that supports efficient public service delivery while ensuring stronger cybersecurity controls. Accordingly, institutions are expected to migrate from legacy platforms to modern secure systems, adopt standardized cybersecurity frameworks to reduce risk, and improve resilience across public sector digital ecosystems. Answering to question number 5, annual cybersecurity audits, vulnerability assessment, and risk evaluations are required for critical systems and government web applications under Cabinet Approved Policy Framework and Sri Lanka CERT technical guidelines. In particular, government web applications are required to undergo vulnerability assessments at least annually and after major functional changes. A consolidated compliance status of all institutions is being compiled through Sri Lanka CERT, the relevant line of ministries, and National Audit Office. Where institutions have not completed the required assessment, they will be prioritized for NCSOC onboarding, vulnerability assessment, and compliance monitoring. Answering to question number 6, accountability operates at multiple levels. The heads of institutions is responsible for ensuring implementation of Cabinet-approved cybersecurity policy. The Chief Information Officer, Director IT, Information Security Officer, or equivalent designated officer is responsible for operational implementation, incident reporting, access control, backup, patching, and compliance actions. Sri Lanka CERT provides technical guidelines, incident response support, and other national coordination. If there are any negligence, fraud, unauthorized access, data protection, violations, or financial misconduct is suspected, the matter must be referred to the relevant disciplinary audit, law enforcement, financial crime, and data protection authorities. Answering question number 7, as per the Cabinet-approved information and cybersecurity policy for government organizations, all government institutions are advised to promptly report cybersecurity incidents to SLCERT to facilitate coordinated incident response. However, there is currently no mandatory legal obligation requiring organizations to report cybersecurity incidents to SLCERT. That's why we are now in the process of forming the cybersecurity law to establish a cybersecurity regulatory authority to mandate the implementation and the reporting of all the cybersecurity related incidents. In addition, incidents involving financial cyber crimes, fraud and related criminal activities are generally reported to Computer Crimes Investigation Division, or if it is in the financial sector, primarily reported to FinCert, operating under the central bank. Therefore, information related to financial losses and operational impacts may be distributed across multiple agencies and reporting mechanisms. That's why we are going to bring this overarching regulatory law to form the regulatory authority for cybersecurity, whereas all the incidents will be reported to one entity. Answering question number 8, the government of Sri Lanka is expected to implement several urgent coordinated measures to strengthen national resilience against future cyber warfare, cyber threats, and organized cyber crime. These measures include, I will briefly go to the listed items. However, I would like to submit the detailed report to the Parliament. Number one, mandatory NCSOC onboarding for critical institutions starting with finance, identity, immigration, inland revenue, customs, health, police, transport, social protection, and payment-related systems. Number two, enhancement of threat hunting and malware analysis capabilities. Number three, priority implementation of information and cybersecurity policy. Number four, strengthening cybersecurity awareness and capability building and capacity building. Number five, audit and compliance monitoring. Number six, allocation of dedicated cybersecurity resources. Seven, strengthening the legal regulatory framework. Eight, National Cybersecurity Strategy 2025 to 2029, implementation of that. Number nine, signing the United Nations Convention Against Cybercrime. The government of Sri Lanka has signed the United Nations Convention Against Cybercrime in October 2025 in Hanoi, reinforcing its commitment to strengthening global cooperation on cybercrime matters. Steps have now been initiated to conduct a comprehensive gap analysis to support the ratification process. Number 10 includes other technical measures such as mandatory multi-factor authentication, payment verification protocols, backup hardening, legacy system risk register, and compulsory annual vulnerability assessments, incident reporting SLAs, cybersecurity clauses in ICT procurements, and legal strengthening and public awareness building, because 2025 spike in complaints show scams and social media-based frauds are now a mass public risk. These combined measures are expected to significantly strengthen Sri Lanka's national cyber resilience, enhance the protection of critical information infrastructure, and reduce the risk posed by cyber warfare, cyber espionage, ransomware, and organized crime. Thank you.
Honorable Ravi Karunanayake.
Honorable Speaker, I must confess I thank the Minister for giving a very comprehensive one, and my cyber security knowledge is at infancy state compared to your knowledge. But I still, on behalf of the country, there is necessity to check certain matters that is on. While theoretically you did explain covering certain areas, but remember I asked this question on the 23rd of October 2025. Because there was an apparent threat that was there. Now, firstly, I am astonished that there is no legal base to take any legal action on matters of cyber crimes and attacks. But there must be the general law that takes this into consideration or into a breach of law that will take place. So I am sure that some law is covering this malpractice that is going on, even though there is no specific law that covers the cyber crime. And also, traditionally, unlike the traditional accounting system, now there is no audit trail that is left behind in manual form. So it makes that much more difficult for things to be tracked. The Auditor General, in his audits of the annual accounts of the government institutions and others, how do they come into the digital form of cyber crimes that are being looked at, because they are still in the dotage of manual auditing, and that step has not gone through, and it is certainly a very concerning area, because the digital gap between what they are performing and what is expected to perform in the world is certainly a huge gap that is there. Honourable Minister, I'm sure in your ministry, the UN Global Dialogue on Artificial Intelligence Governance scheduled for 6-7 July 2026. I hope you or some member is going on to attend this, because this is, I'm made to understand, that this is the first time that there is this international arm that is looking into the digital transparency that is going on because of a lot of attacks that are taking place in the world. So I'm sure you will be looking into this particular one, Honourable Speaker. Then there is also the situation that exists that you, in your answer, you did mention about three specific attacks, one in 23, the Finance Ministry attack that was there just about 2 months ago. Now, how do you basically reconcile the fact from what has been revealed to what has not been revealed? Now, at the moment, what is revealed reveals about 80 billion rupees of money, either siphoned, hacked, whacked, or whatever the terminology that you use. How do you see the, what has not been reported? Now, you basically say US post 600,000, there is the areas of French documents, Australians, etc. So I would appreciate if you can brief the House. While the most important thing is the financial system, Honourable Speaker, because while the NDB has basically got, we still don't know, it's an internal attack on the general ledger, while there is two other banks out of the 30 banks in the country, three big banks which has a trillion, over 3 trillion asset reserve, has basically got attacked. Now there are one bank, the digital manager has gone to Nigambo and said, there has been an attack of almost 900 million into their attack.
You can shorten your clarification. Now you have taken 3 minutes.
I know you only allow me to ask one question, so it is
the only one clarification you can get.
Otherwise, we will be talking on the condolence of the country through cybercrime.
Yes.
Yeah. So on that basis, the two accounts that are there, which basically have in attack on a commercial bank. One is the NDB, one is commercial bank. I won't name it because they have not revealed it to the public as yet.
Honourable member, you can raise your question.
And the third clarification. One, that basically is the general...
Honourable member, I have to stop you then.
Place on the central bank.
So okay,
please
Deputy
look
Minister.
Into this. Now the interference reduced...
Yes, now interference, they have taken 4 minutes. So Honourable Deputy Minister, yes, you have clarification.
Honourable Speaker,
no.
Regarding the reporting of incidents, currently there is no legal framework in the country that mandates the reporting of incidents when this happens in the financial or other related matters to any of the government institutions. It's the currently the purview of that particular institution's interest and also under their decision whether to report it or not. That's why we are bringing up going currently. Yeah, that's why the new legal framework is currently in the drafting stage to draft the cyber security bill of Sri Lanka, and then thereafter form the national cyber security regulatory authority, which will mandate what sort of systems reporting should be made, and also all the systems what sort of security cyber security guidelines should follow, as well as the compliance should follow. It will mandate. So thereafter, we will be able to enforce that. Currently, if there are any cybersecurity incidents happened at any particular institution, it's on their own will that they will report to SLCERT to get their assistance to do the investigations. And also, if there are any force that have happened, then thereafter they'll report it to Computer Crimes Division, Investigation Division at CID to further do the investigations. But again, I am saying it's not mandatory currently, and the new bill that is coming will resolve the issue that is currently there in the legal system. And we are hopeful within the course of the year we'll be able to establish this regulatory authority.